අරුණමණ තුංග මහත්මයා,
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම හිතේ ඉස්සෙල්ලා මහත්මයා නගපු ප්‍රශ්නේ හරි අදහසත් එක්ක මට අදහස් කීපයක් ඉදිරිපත් කරන්න තියෙනවා. දැන් ඉස්සර කාලේ අපේ සමාජයේ තිබ්බ දෙයක් තමයි ස්වාමීන් වහන්ස අහලා තියෙනවා, ආර්ය වංශ සූත්‍ර දේශනාව නිතර සමාජගත කරපු දෙයක්. ඒ වගේම මෑතක් වෙන කම්ම වගේ බොහෝ විට සතර පොයට සිල් ගැනීම වගේ දේවල් ගිහියෝ කරා. ඒකේ තියෙන විශේෂ දෙයක් තමයි දැන් ආහාරයට තියෙන අධික ආසාව 12න් පස්සේ වළඳන් නැතුව ඒක නවත්තනවා. ඒ වගේම නච්ච ගීත වාදිත විසුක දස්සන ඒවා ඒ මාසෙට හතර සැරයක් හරි ඒ මූලික සන්දර්භයක් තුළ බුදුහාමුදුරු අපිට ගිහියට පුරුදු කරා. නමුත් ඒක දැන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් දැන් මගේ මට ගොඩාක් අවුරුදු කාලයක් තිස්සේ ලැබිච්ච මගේ ජීවිතය තුළින් ලැබිච්ච දෙයක් අනුව මන් තේරුම් අරගෙන තියෙන දෙයක් තමයි ඒක. ස්වාමීන් වහන්සේ ඒකට ඉදිරිපත් කළා මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා දැනගන්නට ඕනේ. දැන් සමත විදර්ශනා භාවනාව සෑහෙන දිනපතා වගේ කෙනෙක් වඩනවා නම් දැන් මේ අර කොච්චර ධාර්මික ලෙස උපයා ගත්තත් ජීවිතේ කාලෙන් කාලෙට කොච්චර වුණත් සාමාන්‍යයෙන් ගොඩාක් සම්පත් පරිහරණය කරන්න ලැබෙනකොට අපි තුල ඒවට ආසාවක් ඇති වෙන එක ස්වභාවයක්. මොකද ඒක තමයි මනුස්සකම. දැන් මොකද මගේ මේක ගැන හරියට කියන්න නම් පොඩ්ඩක් කියන්න වෙනවා. දැන් මගේ ජීවිතේදී මම ඇමරිකන් සමාගමකට ඒ ශාස්ත්‍රයේ තිබ්බ ඉහළම එතකොට ලෝක සමාගමකට වැඩ කරා. ඒතර මට බොහොම ඉහළ තානාන්තරයක් ලැබිලා තිබ්බා ඉන්දියානු අර්ධද්වීපයේ පාලකයා වශයෙන්. ඒ ඉන්න ගමන් එතකොට හැබැයි ලංකාවේ ඉඳන් වැඩ කරන්න පුළුවන්කම තිබ්බ ලංකාවේ ප්‍රධානියා වෙලා. ඒ ඉන්න ගමන් මට ලැබුණා මුළු ඒ ආසියානු පැසිෆික් කලාපයටම ලොක්කා වෙන්න එක ශාස්ත්‍රයක. ඒක මම ප්‍රතික්ෂේප කරා. ඒක කරන්න හේතුව මට තේරුණා යොත් ලොකු පාඩුවක් වෙනවා, ධර්මයෙන් ඈත් වෙනවා. එකක් ලෝකෙ කොහේ ඉඳන් වුණත් ධර්මයේ කරන්න පුළුවන් කිව්වට ඒක වෙන්නේ නැහැ. ඒ වගේම ඒ බොහොම කාර්යබහුල ජීවිතයකට ඇතුළු වුණාම ඒක කරගන්න බැරි වෙනවා. ඒ වුණත් ඒ තීරණය ගත්ත 1998 දී විතර. ඉතින් ඒක එහෙම සිද්ධ වුණත් පසු කාලීන වුණත් සැරින් සැරේ ඔය ආසාව ඇති වෙනවා. ඒ කියන්නේ ධාර්මික උපයන්නේ, නමුත් උපයන දේ අර මහිච්ඡතාවෙ මීට වඩා තව චුට්ටක් කරොත් අර දේ ගන්න පුළුවන්, අර කම්පියුටර් එක ගන්න පුළුවන්. එහෙම
ඔබතුමා කියන කාරණේ පැහැදිලි. දැන් එතනදී අපේ දැන් අපි විදර්ශනාව සමතේ පුහුණු කරන ප්‍රමාණයත් එක්කලා අපේ ප්‍රඥාව වැඩෙන සීමාවත් එක්කලා ওই ධාරිතාව වෙනස් වීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ගොඩක් දේවල් ලැබුණොත් අපි වික්ෂිප්ත වෙයි කියලා හිතෙන්නේ අපේ මනස එච්චර වැඩිලා නැහැ ප්‍රඥාවේ. ඒතර අපේ මනස ප්‍රඥාවෙන් වැඩෙනකොට ගොඩක් දේවල් තිබුණා වුණත් ඒකෙන් අපේ අල්පේච්ඡතාවය නැති කරගන්නේ නැතිව අපට පුළුවන්කම තියෙනවා ඒවා තමන්ගේ තනුන්ගේ යහපත පිණිස පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් හැටියට අපට අවුරුදු 20 වගේ වෙනකොට අපට හිතුණා මේ පිරිවෙන් අධ්‍යාපනය තුළ අපි ඉගෙන ගන්නා දේවල් වලින් නිකන් ඒවා තේරුමක් නැහැ, නිවන් මාර්ගට බරපතල බාධාවක් ඇති වෙන්නේ, මේවා තේරුමක් නැහැ කියලා මම සම්පූර්ණයෙන් අධ්‍යාපනය අතහැරියා. ඊට පස්සේ ටික කාලයක් භාවනා කරගෙන ගිහිල්ලා අවුරුදු තව 13ක් විතර ගත වෙනකොට මටම වැටහෙන්න ගත්තා ඒ අධ්‍යාපන සුදුසුකමක් නැතිකම නිසා මගේ මනස හීනමානයක් මතුවෙන්නට ගත්තා. දැනුගත් අය ඉදිරියට යනකොට මට දැනෙන්න ගත්තා මම නිකන් හැමතිස්සෙම ඒගොල්ලන්ගේ මග හරින්නට උත්සාහ කරනවා. ඒගොල්ලෝ දැනුගත් අය ඒගොල්ලෝ ඒ කතා බහ අපි එතනට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියලා හැමතිස්සෙම නිකන් මග හරින්න හදනවා. මට මුලින් හිතුනේ එතන තියෙන්නේ මේ නිහතමානී බව කියලා. නමුත් පස්සේ මට දැනෙන්න ගත්තා එතන තියෙන්නේ යම්කිසි හීනමානයක්. දැන් මට ඒ සුදුසුකම නැහැ. ඒ නිසා තියන අයත් එක්කලා මට පෑහෙන්න බෑ. ඊළඟට තව මට දැනෙන්න ගත්තා අපි කොච්චර දේවල් භාවනා කරලා දැන ඉගෙනගෙන තිබුණා වුණත් ඒවා සමාජගත කරන්න ගියාම සාමාන්‍ය ජනතාවට ඒවා ගැටලුවක් නෑ. නමුත් දැන උගත් සමාජය විසින් ඒවා ගණ්ඩලා ඇස්තින. මොකද නමට මුලින් අගින් අර අකුරු ටිකක් එකතු වෙලා නැති නිසා. ඊට පස්සේ මම කල්පනා කළා එහෙමනම් මගේ හීනමානය දුරු කරගන්නට නම් දැන් අධ්‍යාපනයේ වැඩක් ඇති වෙන්න පුළුවන්. නමුත් මගේ හීනමානය දුරු කරගන්න ඒක උදව් වෙනවා නම් මම මේ යන විමුක්ති මාර්ගයට ඒක සාධකයක්. ඊළඟට මේ මුලටාගට අකුරු ටිකක් එකතු වෙනන් පස්සේ මම කියන දේ වැඩි දෙනෙක් පිළිගන්නවා නම් මම මේ කරන ධාර්මික සමාජ මෙහෙවර තව වැඩි දෙනෙක් වෙත පුළුල් කරන්න වැඩි ප්‍රමාණයකින් ශක්තිමත්ව සමාජගත කරන්න මට ඒක උදව්වක්. ඊට පස්සේ මම අවුරුදු 33 වෙනකොට නැවත මම තීරණය කළා මම ශාස්ත්‍රීය අධ්‍යාපනය කරන්න ඕනේ. එතකොට දැන් මුලදි මට හිතුනේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ මාව නිකන් අවුල් වෙනවා, සංකීර්ණ වෙනවා, විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තාම අපේ ඔළුව වෙනස් වෙනවා, එතකොට විමුක්ති මගින් බැහැර වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා තමයි හිතුනේ. නමුත් කාලයක් මනස වැඩෙනකොට මටම දැනෙන්න ගත්තා ඒක අපේ අල්පේච්ඡතාවය දුරු කර ගැනීම සඳහා සංකීර්ණ වෙන්න කාරණයක් හැටියට නෙමෙයි, මගේ දුර්වලකම් දුරු කර ගන්නට සමාජයේ වෙත මේ ධර්ම සමාජගත කරන්නත් ඒක ප්‍රයෝගික කර ගන්න පුළුවන්. එතකොට අන්නේ පැහැදිලි දැක්මක් අපට ඇති වුණාට පස්සේ දේ සම්පාදනය කර ගැනීම වරදක් නෙමෙයි. එතකොට අපිට පරමාර්ථය හඳුනාගෙන සාධකේ හඳුනාගෙන අදාළ ඉලක්කයේ වෙත එක මෙහෙවන්න. හැබැයි ඒ දැක්ම නැතුව අපි දේවල් සම්පාදනය කර ගන්නවා නම් එතන තියෙන්නේ අර විදිහේ දුර්වල හැඟීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට වහල් නොවෙන්නට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඊළඟට අර විදිහෙන් වැඩෙනකොට දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන සේවය දැන් ඔබතුමා ආසියානු කලාපයේ ප්‍රධාන තනතුර ලැබෙනකොට ඒක ප්‍රතික්ෂේප කළා. ඒක වරදක් කියලා කියන්නට බෑ. හැබැයි ඔබතුමාගේ ධාරිතාව තව වැඩි වුණා නම් ඔබතුමාට ඒකත් දරාගෙන වෙනස් වෙන්නෙත් නැතිව ಗುಣදහමුත් වඩ아가න ඒ සේවයකුත් සමහරට කරන්න ඒ තමන්ගේ තනතුර ඕන නම් උදව් කරගන්න තිබුණා ඊට වඩා ශක්තිමත් වුණා. ඉතින් ඒක අපිට කියන්න බෑ ඔබතුමාගේ තත්ත්වයත් එක්කලා ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා. මම කියන්නේ න්‍යායක් හැටියට. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නකොට ආනන්ද හැඳුරෝ යෝජනා කරන ඒ ස්වාමීන් වහන්සේ කුඩා නගරයක පිරිනිවන් පාන්නේ මෙච්චර මේ ප්‍රසිද්ධ නගර තියෙද්දී. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන එහෙම කියන්නේ පානන්ද මේ නගරය අද කුඩා නගරයක් වගේ පෙනෙනට මේක මහා සුදස්සන සක්විති රජුරුවන්ගේ ප්‍රධාන නගරය. යොදුන් මෙච්චර මෙච්චර දිගපල්ල තිබිච්ච ශස්ත්‍රීක නගරයක් මේක කියලා තමන් වහන්සේ පෙර භවයක මහා සුදස්සන සක්විති රජු හැටියට කටයුතු කරපු පූර්ව විස්තරය බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරා. එතනදි තථාගතයන් වහන්සේ දක්වන මහා සුදස්සන සක්විති රජුරුව කියලා කියන්නේ එතන මුළු පෘථිවියටම අධිපතිනේ. මේ සක්විති රජුරවන්ට මුළු ලෝකේ පුරාම නගර 84,000. ඒ කියන්නේ රාජ්‍යයන් 84,000. ඒ නගර 84,000 එතුමාට රණින් රෙදියෙන් මුතු මැණික් ඔබලා හදපු මන්දිර 84,000. රාජ මන්දිර 84,000. භාර්යාව 84,000. සේවක දේවිකා දැසි දස්සෝ ඒ ප්‍රමාණයට. ඊළඟට රථ 84,000. රණින් රෙදියෙන් හදාපු රථ. ඊළඟට යහනාවන් 84,000. මේ විදිහෙන් සමෘද්ධිමත්. ඒ ඔක්කොම ටික දේශනා කරලා බුදුහාමුදුරු දේශනා කරන නමුත් ආනන්ද මේ මහා සුදස්සන රජුරෝ ඒ සියල්ලෙන් 84,000 බැගින් තිබිලා එකවරකට එක තලියක කුසට ප්‍රමාණවත් ආහාර ටිකක් පමණයි වැළඳුවේ. ඒ ඊතරම් සම්පත් තිබිච්ච මහා සුදස්සන රජුරෝ එකවරකට යටිකය වසා ගන්න උඩුකය වසා ගන්න වස්ත්‍ර යුගලයක් විතරයි පරිහරණය කළේ. ඒ මහා සුදස්සන රජුරෝ 84,000ක් යාන තියාගෙන එකවරකට එක යානයක් තමයි පාවිච්චි කරේ. මේ විදිහට අර සියල්ලෙන් මනස වික්ෂිප්ත කරගන්න නැතුව අල්පේච්ඡ වේම පරිහරණය කළේ. හැබැයි අරව ප්‍රතික්ෂේප කරේ නැහැ. එහෙම ප්‍රතික්ෂේප කළා සක්විති රජකම් කරන්න බෑ. අර සියල්ලක් එහෙම පැවතුණා. හැබැයි ඒකෙන් වික්ෂිප්ත නොවි ඉන්නට පරමාර්ථය හඳුනාගත්තා. ඉතින් ඒ රජුරුවන්ගේ ආශ අවුරුදු මට මතක හැටියට 80,000ක් විතර කියන්නේ. එතකොට අවුරුදු 20,000ක් කුමාර කාලය ගත කරලා තවත් අවුරුදු 20,000ක් සක්විති රජකම් කරලා ඊළඟ අවුරුදු 20,000ක් මේ රජුරෝ අර සියලු සම්පත් මැද්දේ මේ රජතුමා මෛත්‍රී ධානයේ වඩන අවුරුදු 20,000ක් අර දැන් 84,000ක් මන්දිර 84,000ක් භාර්යාවන් මුළු පෘථිවියේම අධිපති රජු. හැබැයි අවුරුදු 20,000ක් මෛත්‍රී ධානයේ වඩන. එතකොට ඒ මොකක් නිසාද? ඒ ධාරිතාව සසරේ පුරුදු පුහුණු කරගත්තු ධාරිතාව ශක්තිමත් නම් ප්‍රඥාව අධික නම් එතකොට වීර්ය අධික නම් අදිෂ්ඨානය අධික නම් තමන්ගේ ඉලක්කය හරියටම පැහැදිලි නම් ඒ ඉලක්කය සපුරා ගන්න අතර ලෝකෙට කරන්න පුළුවන් යහපත පිළිබඳව තමන්ගේ ශක්තිය පුළුල් නම් අර සියල්ල මැද්දේ තමන්ගේ අල්පේච්ඡතාවයේ පවත්වාගෙන කටයුතු කරන්න කිසි බාධාවක් නැහැ. ඒ නිසා ඒක තීරණය වෙන්නේ අපේ ධාරිතාවත් එක්ක. අපේ ධාරිතාව අඩු වැඩි වෙන්නේ අපේ ප්‍රඥාව පරමාර්ථ හඳුනා ගැනීම හැකියාව ආදියත් එක්කලා. ඉතින් ඒ නිසා ඔබතුමා ඒ අවස්ථාවේ තනතුර බහැර කරපු එක ඒ අවස්ථාවේ හැටියට ඔබතුමාගේ ස්වභාවයත් එක්කම ඉතා උචිතම තීරණේ වෙන්නට පුළුවන්. නමුත් තව කෙනෙක් ගත්තන් පස්සේ ඒක ඒ තනතුරත් බාරගෙන ඔහුට ඒ කටයුත්ත කරන්නට පුළුවන්ද බැරිද කියන එක තීරණේ වෙන්නේ අර පරමාර්ථයත් එක්කලා. ඊළඟට ඔබතුමා කිව්ව අනිත් කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පිළිබඳව ප්‍රධානම දේශනාවක් තමයි අරිය වංශ සූත්‍ර දේශනාව. දැන් අද දේශනාව අපි අතරමඟින් නවත්තලා ඊළඟ සතියෙත් අපි මේ දේශනාව ඇත්තට මෙතනදිම මතක් කරන්න ඕන. අපිට ඊළඟ සතියේ සාකච්ඡාව කරන්න වෙන්නේ නැහැ පොයේ දවස නිසා. ඒත් ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය අපි නැවත ධර්ම සාකච්ඡාව කරෙන්නේ. එතකොට මේ ඊළඟ සතියකට අපි කල් තිබ්බේ කොමක් නිසාද? දැන් ඔය විශේෂයෙන් අරිය වංශ සූත්‍ර දේශනාව ගැනත් මෙතනදි කතා කරන්න ඕන. මේ අල්පේච්ඡතාවය ගැන කතා කරනකොට එතකොට ඒ වගේම අර පොයට සිල් සමාදන් වෙන්නේ මේ දැන් අපි මුලින්මත් සිහිපත් කළා යම් සංස්කෘතියක් කුමකටද ගොඩ නැගිලා තියෙන්නේ ආගමික පසුබිමක් අපේ ජාතික අනන්‍යතා ආගමික අනන්‍යතා සංස්කෘතික අනන්‍යතා දේශීය අනන්‍යතා මේවා ගොඩ නැගලා තියෙන්නේ කවර පදනමකද කියලා පැහැදිලිව හඳුනාගත්තොත් තමයි අපට අනන්‍යතා අපේ විමුක්ති ඉලක්කයට අපේ පරමාර්ථ සාධනයට නිවැරදිව යොදා ගන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන්නේ මේ අනන්‍යතාවයන් කුමක් සඳහාද පැවතුනේ කියලා හරියට තේරුම් අරගෙන. තේරුම් ගත්තා වුණත් ඒවැය පවතින්නට තරම් ඒ ඇයට අල්පේච්ඡතාවයක් නැහැ. ඉතින් මේ විවිධ කරුණු නිසා අද සමාජයේ මේවා ගිලිහිලා යනවා. ඉතින් එදා රජවරු හරියට හඳුනාගෙන හිටියා සමාජයක් නිසි මාර්ගයේ වෙත යොමු කරන්නට මේ අරිය වංශ දේශනා ඒ වගේම පොහොයට සිල් සමාදන් වීම ආදී වටිනාකම්. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහයෙන් ඒවට මඟ සැලැස්සුවා. පොහොයට සිල් සමාදන් වෙන්න දේශනා පවත්වන දේශකයන් වහන්සේට විශේෂයෙන් අරිය වංශ දේශනා 3 මාසයකට 6 මාසයකට අවුරුද්දකට සැරයක් ඒවා කරපු හාමුදුරුන්ට වෙනම ගම් වර දුන්නා. වෙනම උන්වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලස්සලා දුන්නා. ඒ දේශකයන් වහන්සේලා ආරක්ෂා කළා. ඊට පස්සේ ඒ දේශනාවන් කර අහන්න පැමිණෙන පිරිසට වෙනම දන්සල් පැවැත්තුවා. ඒවට වෙනම මේ ගබඩා හැදුවා, වෙනම ධාන්‍යාගාර හැදුවා, වෙනම නින්දගම් වෙන් කළා. ඒ තරම් කැප වුණා රජවරු මේ දේශනාවන් සමාජගත කරන්න. මොකද මේවා නැවත නැවත ඇහෙනකොට දැන් අපිට අර ආර්ථික විශේෂඥයන්යයි කියලා පිරිස මේ විවෘත ආර්ථිකය සමාජගත කරලා ඔලු පුරවල් කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමය තමයි නැවත නැවත මේවා ඇහෙන්න සලස්සනවා, පෙනෙන්න සලස්සන. රූපවාහිනිය දැම්මත් ඒක හැමතිස්සෙම පේන්නේ, රේඩියෝ එක දැම්මත් ඒවා, පත්තරේ ගත්තත් ඒතර හැම තැනින්ම මේවා මිනිස්සුගේ ඔළුවට වැටෙන්න තමයි ඒ ඔස්සේ දිගට දිගට යන්නේ. ඉතින් අපිට නැවත නැවත අර්ථවත් ධර්මකාරණ සුදුසු විදිහට සමාජගත කරන්න පුළුවන් නම් පොළඹවන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට මහ ජනතාව නිවැරදි මඟකට ගෙනියන්න පුළුවන්. ඉතින් අපි මේ ධර්ම දේශනා කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ මේ සියල්ලකගෙම අපි උත්සාහ කරන්නේ ඒකට. නමුත් ඒක අර රාජ්‍ය අනුග්‍රහයෙන් වගේ එහෙම කෙරෙනකොට ලොකු වෙනසක් කරන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරෝ කැප වුණේ ඒකට. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මුලින්ම රජු කියන තැන මූලික කරගෙන මේ ධර්ම පතුරවන්න උත්සාහ කළේ ඒ සමාජ වටපිටාව හදන්න ඕන නිසා. ඒකයි අපි මුලිනුත් සිහිපත් කළේ. දැන් ජේසුස් වහන්සේ කරන්න උත්සාහ කළේ මේ පරිවර්තනය, බුදුහාමුදුරුවෝ කරන්න උත්සාහ කළේ මේ පරිවර්තනය. නමුත් අර පල්ලෙහා තැනකින් ඇවිදින් ඒක කරන්න පහසු නෑ. ඒකට ලොකු ධාරිතාවක් එක්කලා මෙතනට ක්‍රියාත්මක වුණොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඉතින් අද ඒ ආර්ථික විශේෂඥයන් කියන පිරිස සහ ඒවට සැලසුම් හදන පිරිස දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ගේ හැඟීම් එක්කලා ඒ ගනුදෙනුව ඉතාම මනෝවිද්‍යාත්මක පදනමක් මත කරගෙන යනවා. ඉතින් ධර්මයේ සමාජගත කිරීම ඒ කියන මනෝවිද්‍යාත්මක පදනම මත බොහොම සුළු පිරිසක් කරගෙන යනකොට අතන සැලසුම් සහගත විශාල පිරිසක් අනිත් පැත්තට කටයුතු කරගෙන යනවා. ඉතින් එතකොට වැඩි ප්‍රවණතාවයක් අනිත් පැත්තට යන්නේක වළක්වන්න පහසු නැහැ. ඉතින් ඔබ තමයි
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම ඇන්සෙල්ලා කියන්න ගියේ දැන් භාවනාවේදී දැන් අපිට කරන්න බෑනේ දැන් අරිවංශ සූත්‍ර දේශනාව ওই විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්නවත් පොහේ හතර පොයේ සිල් ගන්න එකවත් ඒක ලීසි නෑ කරන්න.
නමුත් අපේ ප්‍රමාණයෙන් කළ හැකි. දැන් මම දැක්කා අපේ ධම්ම යාත්‍රා ගෲප් එකේ හැම අමාවක පොයකටම අටවක මම හිතන්නේ අමාවක පොයටයි 15කටයි දාලා තියෙනවා මම දැක්කේ. එතකොට අසවල් දිනේ දාලා අසවල් දිනේ අමාවක පොය අපි සිල් සමාදන් වෙමු. එහෙම නැත්නම් ඔබටත් සිල් සමාදන් වෙන්නට අදහසක් පහළ වේවා. දැන් එතකොට මේක දකිනකොට අර සාමාන්‍යයෙන් එදාට සිල් ගන්න යන්න අමතක වෙලා තිබිච්ච කෙනෙකුට මතක් වෙනවා. එතකොට අර රාජ්‍ය අනුග්‍රහයෙන් අපිට කරන්න බැරි වුණාට දැන් මේක පොඩි පෙළඹවීමක්. උත්තේජනයක්. එතකොට අපි සිල් ගම්මු. මමත් සිල් ගන්නවා. ඔයගොල්ලොත් සිල් ගන්නවද? තොර දැන් මෙහෙම අපිට ප්‍රශ්න කරන්න පුළුවන් නම් අර ඒ පොයට සිල් ගන්න හිතලා නැති මනුස්සයට පොඩි ආකල්පයක් ඇති කරන්න පුළුවන්. අන්න ඒ වගේ සියුම් මනෝවිද්‍යාත්මක උපාය මාර්ග අපි පුළුවන් තරම් සමාජගත කරන්න ඕනේ. ඒවෙන් අපි හිතනවට වඩා ලොකු වෙනසක් කරන්න පුළුවන් සමාජයක.
එහෙමයි ස්වාමීන් වහන්ස. මේ මම අදහස් කරේ දැන් ඒ අමතරව පුද්ගලික වශයෙන්, ඒ කියන්නේ පුද්ගලයා වශයෙන් ඔය දෙයට අමතරව යම් කිසි සමතයක් ගොඩක් දුරට නෙවෙයි ඥාන මට්ටමට නෙවෙයි නමුත් දිනපතා යම්කිසි සමතයක් භාවනාව තුළින් ඇති වෙනවා නම් අර බැලන්ස් කිරීම ඒ කියන්නේ මේ දැන් ගොඩක් ඇදිලා යන ගතිය එක එක
ඒක තාම නිවැරදි.
ඒක අපිට අදාදම කරන්න පුළුවන් දෙයක් කියන එකයි කියන්න හැදුවේ.
ඔව් ඒක හරි. මොකද දැන් අර අපිට හැමතිස්සෙම ඇහැට කනට ඇහෙන්නේ පෙනෙන්නේ දැනෙන්නේ ඔක්කොම අර සංකීර්ණ දේවල් වලට අපිව ප්‍රවාහයක් හැටියට තල්ලු කරන දේවල්නේ. ඉතින් ඒ අතර අපිට ටික ටික හරි දවසටේ සමත විදර්ශනාවත් එක්කලා අපේ මනස පවත්වන්න පුරුදුුනේ නැතිනම් ධර්ම සංඥාව පවත්ව ගන්න පුරුදුුනේ නැතිනම් ඒ යන ප්‍රවාහයට අපි ගහගෙන යන එක වළක්වන එක පහසු නැහැ. ඒක හරියටම හරි.
ඉතින් අනිත් කාරණේ අර ස්වාමීන් වහන්සේ අර මගේ පැත්ත ගැන කියපු නිසා කියන්න හිතුණා. කාරණා තුනක් නිසා තමයි මම ආරක ප්‍රතික්ෂේප කරේ. ඒ වෙනකොට මගේ දෙමෝපියෝ වයසයි දුර්වලයි. ඒතකොට මං හිතුවා ඒ යන එක හොඳ නෑ කියලා. දෙවෙනි කාරණය ඒ රැකියාව බාරගත්තනම් කිස් ගෙදරක බිරිඳ තියලා සතිය තුලම වටේම රටවල් වල ඇවිදින්න වෙනවා. සතියන්තේ රටවල් වලින් පැමිණ කට්ටිය එන්ටර්ටේන් කරන්න වෙනවා සතියන්තේ. ඉතින් එතකොට පෞල් ජීවිතයක් කියන එක වැඩි කල් පවතින්නේ නැහැ හොඳට. තුන්වෙනි කාරණේ තමයි අර ගොඩක් කල් ඉඳන් භාවනාව කරන එක කරනවා අර විදිය ඉතාමත්ව කාර්යබහුල ජීවිතයක හම්බෙන්නේ නැහැ කියන එක මම තේරුම් අරගත්තා. ඒක දිහා බලලම ඒ ඔය කාරණා තුනින් තමයි ප්‍රතික්ෂේප කරේ.
ඔව් ඒක හරි. එතකොට හැමතිස්සෙම අන්න ඒ වගේ අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අපේ ඉලක්ක මොනවද? ඒ ඉලක්කයත් එක්කලා මේ පදනම තුල යන්න පුළුවන්. එතකොට මූලික අවශ්‍යතාව මොකක්ද? ඒ අවශ්‍යතාවය පුළුල් කරන්න මට පුළුවන්. එහෙම පුළුල් කරලා මේ ගමන යන්න පුළුවන්. එතකොට ඒවා පුළුල් කිරීම තුල අපේ මූලික පරමාර්ථයට බාධා එනවා නම් අපි සැනකින් ඒවා කප්පාදු කරලා දාලා අපිට යා හැකි ප්‍රමාණය හැමතිස්සෙම සමතුලිත කරගන්න. ඒක ඒ ප්‍රත්‍යවේක්ෂණය අත්‍යවශ්‍යයි හැම දෙයකදීම. එහෙම නැති වුණොත් අපි යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා නිනව් නැතුව යනවා. අපේ හැඟීම් වලටයි ඊට පස්සේ අපි වහල් වෙන්නේ. ඉතින් ඔබතුමා මේ අත්දැකීම සිහිපත් කරපිට හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා. අපිට කොයිතරම් ප්‍රතිලාභ ලැබුණා වුණත් ඒ ලැබෙන දේ දැන් ඒකයි මම කියුවේ දැන් මේක තව අපි කතා කරන්නට ඕන යථා ලාභ සන්තෝෂ යථා බල සන්තෝෂ මේ සන්තුෂ්ටිය ගැන දෙවෙනි කාරණේ ගැන කතා කරනකොට අපි සාකච්ඡා කරනවා ලැබිච්ච පමණටම දේවල් බාර ගන්නවද එතකොට ඒව අපට දරන්න පුළුවන් ප්‍රමාණය මොකද්ද ඔරොත්තු දෙන ප්‍රමාණය මොකද්ද ඒක සුදුසුද නුසුදුසුද මේ හැම දෙයක් ගැනම අපිට හොඳ සිහිබුද්ධියකින් ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් වෙනවා. එහෙම කෙනෙකුට විතරයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රවාහයත් එක්කලා ගහගෙන විනාශ වෙලා යනවා.
එමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.